ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
මේ දවස්වල බහුල වශයෙන් සමාජයේ කතා බහට ලක් වෙලා තියෙන කාරණාවක් කෙරෙහි අපි දැන් අවධානය යොමු කරන්නට සූදානම්. ඒ තමයි සමලිංගික විවාහ නීතිය සම්මත කරලීම තුළින් ඔස්ට්‍රේලියාවේ දැනට පවතින විවාහ නීතිය වෙනස් කරලීම සඳහා ඔබගේ මතය විමසීම තුළින් සිදු කරන්නට බලාපොරොත්තු වන සමීක්ෂණය. ඒ පිළිබඳව කතා බහ කරද්දී අද දවස සුවිශේෂී දවසක් බවට පත්වෙනවා. ඔබ ඔස්ට්‍රේලියාවේ ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් පුද්ගලයෙක් නම් ඔබට පුළුවන්කම ලැබිලා තිබෙනවා ඔස්ට්‍රේලියානු ඡන්ද කොමිසමේ වෙබ් අඩවියට ගිහිල්ලා ඔබේ තොරතුරු අලුත් කරන්න ඕන නම් ඒ සඳහා අවස්ථාව ලබා ගන්න. එහෙමත් නැත්නම් ඒ සඳහා ලියාපදිංචි වෙන්න අවශ්‍ය නම් ඔබට කාල වේලාව ලබා දුන්න. ඒ සඳහා පවත්වන කාල සීමාව අවසන් වෙන්නේ අදින්. අද හවස 6 දක්වා තමයි මේ ලියාපදිංචි වීමේ කටයුතු සහ තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා අවකාශ ලැබෙන්නේ. අපි දන්නවා වත්මන් රජයේ ඡන්ද පොරොන්දුවක් විදිහට ලබා දුන්න දෙයක් මේක. ජනමත විචාරණයක් හරහා ජනතාවගේ කැමැත්ත විමසනවා කියලා. නමුත් මේ සඳහා ඉදිරිපත් වුණු කෙටුම්පත් පාර්ලිමේන්තුවේදී සෙනෙට් එකේදී පරාජයට පත් වුණා. ඉතින් ඒ නිසා කෙසේ හෝ මේ ඡන්ද පොරොන්දුව ඉටු කරලීම උදෙසා මේක තැපැල් මාර්ගිකව සමීක්ෂණයක් ආකාරයට සිදු කරන්නට රජය දැන් මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. අපි මේ සම්බන්ධව ඔබට අලුත්ම තොරතුරුත් මේ වෙනකොට වාර්තා කරලා තියෙන්නේ SBS සිංහල වැඩසටහනින්. දැන් මේ වෙනකොට මේ තැපැල් මාර්ගික සමීක්ෂණය සඳහා දින නියම කරගෙන තියෙන්නේ සැප්තැම්බර් මාසේ 12 වෙනිදා වෙනකොට මේ සඳහා අදාළ පෝරම ඔබගේ නිවසට ලැබීමට නියමිතයි. ඔබට නොවැම්බර් මාසේ 7 වෙනිදා දක්වා කාල සීමාව ලබා දීලා තියෙනවා ඔබගේ මතය ප්‍රකාශ කරන්න. ඉතින් ජන සමාජයේ බොහෝ ලෙසින් අවධානයට ලක් වෙලා තියෙන මේ තත්ත්වය පිළිබඳව ටිකක් පුළුල්ව කතා බහ කරන්න මට හිතුණා. මම ඒ නිසා ආරාධනා කළා සිඩ්නි නුවර වාසි ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ට. SBS සිංහල ගුවන්විදුලියටත් අපේ ශ්‍රාවකයන් වන ඔබටත් විසාකේස චන්ද්‍රසේකරම් අලුත් කෙනෙක් නෙමෙයි. ඔහු කීප වතාවක්ම අපේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඔහු ලේඛකයෙක්. ඔහුගේ රජසහඝාතකයා කියන පොත අපේ මාසික ග්‍රන්ථ විවරණය සාහිත්‍ය සම්භාෂණ තුළින් අවධානයට ලක් කළා මීට වසරකට විතර කලින්. ඊට පස්සේ ඔහුගේ චිත්‍රපටයක් වන ෆ්‍රැන්චිපානි කියන චිත්‍රපටය පිළිබඳවත් අපි කතා බහ කළා. මේකත් සමලිංගිකත්වය පාදක කරගත්ත ඒ සංකල්පය මූලික කරගත්ත චිත්‍රපටයක්. ඔහු ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක්. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ දැනට නිව සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ උපදේශන සේවාවෙහි නියුක්ත පුද්ගලයෙක්. ඉතින් මේ හැම පැත්තෙම බැලුවාම ඔහුට මේ සම්බන්ධව විශාල පරාසයක අත්දැකීම් තියෙන නිසා මා ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ට ආරාධනා කළා අද දවසේදී මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ආයුබෝවන් විස.
ආයුබෝවන් දිලරක්ෂි.
අපි මුලින්ම කතාවට ප්‍රවිෂ්ටයක් ලබා ගන්නත් එක්ක කතා කළොත් හොඳයි කියලා මට හිතෙනවා. මේ සමලිංගික පුද්ගලයන් සඳහා ඔස්ට්‍රේලියාවේ තියෙන නීති මේ වෙනකොට තියෙන්නේ කොයි වගේ තත්ත්වයකද කියලා.
සමලිංගික මම පාවිච්චි කරන්නේ සමකාමී කියන වචනේ. සමකාමීන්ට එරෙහිව සිදුවෙන වෙනස් කිරීම, ඒ කියන්නේ ඩිස්ක්‍රිමිනේෂන් කියන එක අවම කිරීම සඳහා මධ්‍යමාණ්ඩුවේ නීතියත් ප්‍රාන්ත නීතිත් සකස් කරලා තියෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සහ නිව සවුත් වේල්ස් තුළ වැඩපළකදී හෝ යම් කිසි සේවයක් ලබා ගැනීමේදී හෝ සමකාමීත්වය යන හේතුව මත කිසිම කෙනෙකුට ඩිස්ක්‍රිමිනේෂන් කරන්න බැහැ. කියන්නේ වෙනස් කොට පහත් කොට සලකන්න බැහැ. ඒ ආරක්ෂාව ඔස්ට්‍රේලියාවේ හැම ප්‍රාන්තයකම වගේ තියෙනවා පුංචි පුංචි වෙනස්කම් ඇතුළත්. ඊගාවට ප්‍රායෝගිකව මේ සමකාමී පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වැඩපළවල් පාසල් සහ වෙනත් තැන්වල යම් යම් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. දැනට නීති යටතේ සමකාමී පුද්ගලයන්ගේ සම්බන්ධතාවලට යම් යම් ආරක්ෂාවන් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ට ඩිෆැක්ටෝ සම්බන්ධතාවය කියන පිළිගැනීම තියෙනවා. විවාහයක් ලියාපදිංචි නොකරත් එකට ජීවත් වීම ඩිෆැක්ටෝ, එහෙම නැත්නම් එක ගේ සිටීම යන කාරණය මත සමකාමී නොවන පුද්ගලයන්ට ලැබෙන ආරක්ෂාවම සමකාමීන්ටත් ලැබිලා තියෙනවා. ඊගාවට යම් යම් ආකාරයකට සමකාමී දෙමාපියන්ගේ දරුවන්ට ආරක්ෂාවක් තියෙනවා. ඒ කියන්නේ දරුවන්ව ඩිස්ක්‍රිමිනේෂන් එහෙම නැත්නම් පහත් කොට සැලකීමට සේවා ආයතන සහ බලධාරීන්ට හැකියාවකුත් නැහැ. දැන් සිද්ධ වෙන්නේ යන්නේ ඔස්ට්‍රේලියාවේ මේ කැබිනට් මණ්ඩලය මගින් ABS කියන ආයතනයට බලය ලබා දෙනවා සමීක්ෂණයක් පවත්වලා මේ ඔස්ට්‍රේලියාවේ ජනතාවගේ වැඩිපුර පිරිසක් සමකාමී විවාහයට පක්ෂද විපක්ෂද කියන එක තීරණය ලබා දෙන්න කියලා. ඔස්ට්‍රේලියාවේ අපි දන්නවා නී ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්යයි, එහෙම නැත්නම් අදාළ නියම වෙනවා. නමුත් මෙහිදී එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ සමීක්ෂණයක් පැවැත්වුවාට පස්සේ සමීක්ෂණයේ තොරතුරු එළියට දාන්න කියලා කාටවත් බලකිරීමක් කරන්නත් බැහැ. එහෙම සමීක්ෂණයේ තොරතුරු ලැබුණාට පස්සේ ඒ තොරතුරු මත පිහිටා යම්කිසි නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගන්නත් බැහැ. මේ එකම ප්‍රයෝජනය පවතින රජයට හෝ යම් කෙනෙකුට දැනගන්නට හම්බෙනවා ඇත්තටම සමකාමී විවාහවලට ඔස්ට්‍රේලියාව ජනතාව එකඟද නැද්ද කියලා. මේකට මිලියන 122ක් වැය වෙනවා ඒකාබද්ධ මුදලින්. දැනට ඔස්ට්‍රේලියාවේ උපරිමාධිකරණයේ නඩුවක් පවතිනවා. ඒ නඩුව පවතින්නේ මේක නීත්‍යානුකූල නැහැ කියන හේතුව මත. ඒ කියන්නේ එච්චර මුදලක් ඒකාබද්ධ අරමුදලෙන් ආණ්ඩුක ව්‍යවස්ථාවේ 83 වෙනි වගන්තියට අනුව වියදම් කරන්න බෑ කියලා ඒක අභියෝගයට ලක් කරලා තියෙනවා. දැනට ඔස්ට්‍රේලියාවේ තියෙන තත්ත්වය මේකයි. මෙතෙන්දී ඉතාමත් වැදගත් දෙයක් අපෙන් ඇසිය යුතුයි. යම් කිසි රටක සිටින සුළුතරයක් සම්බන්ධයෙන් තීරණය ගැනීම බහුතරයක් විසින් සමීක්ෂණයකදී කරන ලද යම් කිසි ඇඟවීමක් හෝ ප්‍රකාශනයක් මත වළංගුද කියන කාරණය. දැන් ඔස්ට්‍රේලියාවේ මේ වගේ සමීක්ෂණයක් පවත්වලා තියෙන එකම එක වතාව 1974 ජාතික ගිය සම්බන්ධයෙන් සමීක්ෂණය. ඒ සමීක්ෂණයේ තොරතුරු එතරම්ම නිවැරදි නැහැ කියන හේතු මත ඒ තොරතුරු එළියට දාන්නේ නැහැ ABS ආයතනය. ඒක තමයි දැනට පවත්වන්නට නියමිත සමකාමී විවාහ සම්බන්ධයෙන් කෙරෙන සමීක්ෂණයේ සම්බන්ධයෙන් කියන්න පුළුවන්.
ඇත්තටම මේ ආචාර්ය විසාකේස, දැන් ඔබ යම් කිසි වූ වචනයක් පාවිච්චි කරා. සාමාන්‍යයෙන් පොදු ජන සමාජයේ අපි කොයි කාටත් පුරුදු වචනේ තමයි මේ සමලිංගික පුද්ගලයන් කියන එක. ඔබ පාවිච්චි කරන්නේ සමකාමී කියන වචනේ. මොකක්ද මේ දෙකේ තියෙන වෙනස?
ඔව්, දැන් අපි අහන්න ඕනේ ප්‍රජාවකගෙන් තමන් පාවිච්චි කරන්න කැමති මේ හඳුනා ගන්න කැමති වචනේ මොකක්ද කියලා. ඒ ටර්ම් එක එහෙම නැත්නම් යෙදුම මත තමයි අපි ඒ පුද්ගලයන්ව හැඳින්වෙ යුතු වෙන්නේ. මේ බටහිර රටවල් වල හොමසෙක්ෂුවල් කියන යෙදුම, එහෙම නැත්නම් සමලිංගික කියන යෙදුම වෙනුවට දැන් පාවිච්චි කරන්නේ ගේ ලෙස්බියන් කියන යෙදුම. කාන්තා සහ පිරිමි සමකාමීව හඳුනා ගන්න. ඊට අමතරව අපි බයිසෙක්ෂුවල් සහ ට්‍රාන්ස්ජෙන්ඩර් කියන පිරිසත් එකතු කරගන්නවා. බයිසෙක්ෂුවල් කියලා කියන්නේ දෙපාර්ශ්වයටම මේ ශාරීරිකව සහ මානසිකව බැඳීම් තියෙන අය. ට්‍රාන්ස්ජෙන්ඩර් කියලා කියන්නේ එක්තරා පිරිමි ශරීරයක් තියෙනවා නම් ගැහැණියක් හැටියට හැඟීම් තියෙන සහ ගැහැණු ශරීරයක් තියෙනවා නම් පිරිමියෙක් හැටියට හැඟීම් තියෙන දෙපිරිසක්. මේ හැමෝම ස්වාභාවික උපත ලද ස්වාභාවික පුද්ගලයන් හැටියට මනෝවිද්‍යාවෙන් පිළිඅරගෙන ඉවරයි. එතකොට මේගොල්ලන්ට තියෙන්නේ ලිංගික මේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. එතකොට ඒගොල්ලෝ සිතන පතන ආකාරය, ඒගොල්ලෝ ආදරය කරන ආකාරය, ඒගොල්ලන්ගේ සමාජ තත්ත්වය, අඳින පළඳින සහ විනෝද වෙන ආකාරය, මේ අනුව මේක ලිංගිකත්වයේ නොබ්බට යන සරාගීත්වය, දේශපාලනය සහ සමාජභාවය පිළිබඳව පුළුල් හඳුනා ගැනීමක්. මේ හඳුනා ගැනීම නිවැරදි ලෙස පක්ෂනිර්ණය කරන්න තමයි අපි LGBTQI කියන වචන ඔස්ට්‍රේලියාවේ සමකාමී සංකාන්තික පිරිස් කියන යෙදුම ලංකාවේ පාවිච්චි කරන්නේ.
අපි ඊළඟට විසා පොඩ්ඩක් කතා බහ කරමුද. මේ දැන් ඔබත් ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියා කරපු නීතිඥවරයෙක්. මෙහිත් ඔබ මේ සමලිංගික සමකාමී පුද්ගලයන් පිළිබඳව ඔවුන්ගේ අයිතිවාසීකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිකෙක්. ඉතින් මේ විදිහට ගත්තාම මේ සමලිංගික පුද්ගලයන් විවාහ වීමේ අයිතියක් ඉල්ලා සිටීම මානව හිමිකම් පැත්තෙන් බැලුවාම කොයිතරම් දුරට සාධාරණද ඔබට පෙනෙන අයුරින්?
ජාත්‍යන්තරව නොයෙකුත් ආකාරයේ ජාත්‍යන්තර එකඟතා ඇති වෙලා තියෙනවා සමකාමී විවාහයන් පිළිගැනීමට. ඒ කියන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් නීති යටතේ. එතකොට ඔස්ට්‍රේලියාවත් යම් යම් අවස්ථාවලදී ඒවට අත්සන් කරලා තියෙනවා. ඒක තමයි මේ කුළුල් වශයෙන් ගත්තාම මානව හිමිකම් තත්ත්වය. ඒ වගේම ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රකාශනයේදී කියන්නේ හැම පුද්ගලයෙක්ම උපතේදී ලබන්නේ සමානාත්මතාවයක්. මේ හැමෙම උපදින්නේ සමාන පුද්ගලයන් හැටියට. ඒගොල්ලන්ගේ අතර වෙනස්කම් තියෙන්න බෑ කියලා. දැනට තියෙන මානව හිමිකම් ගැටලුව තමයි සමකාමී පුද්ගලයන්ට පුළුල්ව ගත්තාම විශාල වශයෙන් සමාන විදිහට සැලකීමට අවශ්‍ය ප්‍රතිපාදන ඔස්ට්‍රේලියාවේ තියෙනවා. ඒක පැහැදිලි. එතකොට විවාහයකට ඇතුළු වීමට නොහැකි වීම මත තියෙන ගැටලුව තමයි ලියවිල්ලක් නැහැ දෙදෙනෙකු අතර තියෙන සම්බන්ධතාවයේ තහවුරු කිරීමට. පිටරටවල වලට ගිහිල්ලා ඒ විවාහය ලියාපදිංචි කරන්න බෑ. විදේශ ගමනක් යනකොට එකට එකතු වෙලා වීසා එකක් ඇප්ලයි කරන්න බෑ. ඒ වගේම දික්කසාදේ සම්බන්ධයෙන් යම් කිසි අයිතිවාසිකම් පවතින දික්කසාද නීතියට අදාළ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම කෙනෙක් ගේ සහකාරය හෝ සහකාරියා මිය ගියාම මරණ සහතිකයට ඒ නම ඇතුළත් කරන්නත් බැහැ. ඒ නිසා බොහෝ වෙලාවට එක පාර්ශ්වයකගේ අභාවය නිසා අනිත් පාර්ශ්වය බරපතල විදිහට ගැටළු වලට මුහුණ දෙනවා. ඒගොල්ලන්ගේ දේපල වලට සමකාමී නොවන විවාහයේ සිටින අයට ලැබෙන අවකාශය සමකාමී විවාහ නොවිච්ච පිරිසට ලැබෙන්නේ නැහැ. මෙන්න මේ වගේ හේතු මත තමයි මේ නීතිමය ගැටලු මේ निराකරණය වෙනවා සමකාමී විවාහ පිළිගනු ලැබුවහොත්. මීට අමතරව නොයෙකුත් දේශපාලන ගැටලු තියෙනවා දිරුක්ෂි සමකාමී පුද්ගලයන්ට. ඔස්ට්‍රේලියාවේ සමකාමී පිරිමින් දෙදෙනෙකු හෝ ගෑනුන් දෙදෙනෙකුට අත්අල්ලාගෙන පාරේ යන්න පුළුවන් නගර කීපයක් තියෙන්නේ. ඒවා තමයි ඒ සිඩ්නි නගරයේ දැන් මේ නිව් ටවුන්, සරේ හිල්ස් වගේ පැති, මෙල්බර්න් වලත් ඒ වගේ ඉතාමත්ම නගර මැදේ කොස්මොපොලිටන් වශයෙන් දියුණු වෙච්ච ඒ සමාජයේ තියෙන තැන්වල ප්‍රසිද්ධියේ අත්අල්ලාගෙන ගිහිල්ලා අනෙක් පුද්ගලයන් සමකාමී නොවන පුද්ගලයන් හැසිරෙන ආකාරයට හැසිරෙන සමකාමී පුද්ගලයන්ට ඔස්ට්‍රේලියාවේ බොහෝ තැන්වල බෑ. ඒ වගේම විශාල වශයෙන් ඔවුන්ට තැන් තැන්වලදී අඩම් තේත්තම්වලට ලක් වෙනවා. නීතිය මොනවා වුණත් පුද්ගලිකව එක එක අය විසින් මේ නොඑක ආකාරයේ අඩම් තේත්තම්වලට ලක් වෙනවා. යම් යම් පරිශනාවට අනුව සමකාමී තරුණ තරුණියන්ගේ දිවිනසා ගැනීම ප්‍රතිශතය 14%කට වඩා වැඩි අනිත් අයට වඩා. එතකොට මේ ගැටලු පවතින්නේ ඇයි? මේ ගැටලු පවතින්නේ මේ රජයක් විසින් සමානාත්මතාවය ලබා නොදී මේ සමකාමීන් කියලා කියන්නේ දෙවෙනි පන්තියේ පුරවැසියන් කියලා පිළිගන්න පුළුවන් ඒ රාමුවක් ඉදිරිපත් කරලා තියෙන නිසා. බොහෝ සමකාමී පුද්ගලයන් සහ ඔවුන් වෙනුවෙන් කතා කරන අය කියා සිටින්නේ විවාහය කියලා කියන්නේ මේ අන්තිම තැන. මෙතෙන්දි සමානතාවයක් ලබා දුන්නොත් අවුරුදු ගණනාවක් යනකොට අඩුම තරමේ කියන අවුරුදු 20ක් හෝ 30ක් ගිහිල්ලා මේ සමාජාකල්ප වෙනස් වෙලා සමකාමීන් කියලා කියන්නේ අනිත් අය වගේම පිරිසක් කියලා පිළිගන්න සූදානම් වෙයි කියලා. ඉතින් මේවා වෙනස් වෙන්නේ පුද්ගල ආකල්ප හා නීති වෙනස් වීම මත.
හොඳයි, දැන් ඇත්තටම ඔබ සිදු කරපු දීර්ඝ විස්තරයත් එක්ක ඇත්තටම අපි යලිත් වතාවක් කල්පනා කළ බැලිය යුතුයි, විමර්ශනය කර බැලිය යුතුයි කියලා මට හිතෙනවා. මේ ඔස්ට්‍රේලියානු ජන සමාජය තුළ මේ වගේ සමකාමී පුද්ගලයන් සම්බන්ධව තියෙන ආකල්ප මොන වගේද කියලා. අපි දැන් පොදු ජන සමාජයේ දකිනවා ඔවුන්ට කිසි බාධාවක් නැහැ, ඔවුන් යුවළ වශයෙන් එකට සිටිනවා, මහමග ගමන් කරනවා, පොදු ප්‍රවාහන සේවාවල් වල ගමන් කරනවා. ඒ වගේම අපි දකිනවා මේ පාසල් වල පවා දැන්වීම ගහලා තියෙනවා. ඔබ ඔබේ ලිංගිකත්වයේ සම්බන්ධව ඔබේ තියෙන මනාපය කුමක් වුණත් අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා කියලා. ඒ කියන්නේ ගුරු මණ්ඩලයටත් ඒ වගේ ඇතුළත් වෙනවා. එතකොට පවුල් තුලත් ඒ වගේ ආකල්ප තියෙන කෙනෙක් ඉන්නව නම් කොන් වෙන්නේ නැහැ. ඒ දරුවා ඒකට කැමති කෙනෙක් කියන එකට ඒ දෙමාපියන්ගෙන් බාධාවකුත් නෑ. අපි ඒකත් දකිනවා. සමහර අයියලා නංගිලා ඉන්නවා, අක්කලා අයියලා ගැන ඒගොල්ලන් කතා කරන්නේ මගේ අයියා ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක්, මගේ අක්කා ලෙස්බියන් කෙනෙක්, ඒ වගේ ඒගොල්ලෝ බොහොම ප්‍රසිද්ධියි ඒක කියනවා. ලංකාවෙන් පැමිණෙන ජන සමාජයක් විදිහට අපිට ටිකක් මේක මේ ආගන්තුක දෙයක් බවට පත් වෙනවා අනිවාර්යයෙන්ම මේ රටට ආවට පස්සේ. අපි දකින්නේ මතු පිට ස්තරයේ දැන් ওই තත්වය විසා. නමුත් ඔබ කලින් සඳහන් කරපු කරුණුත් එක්ක බැලුවා මට හිතෙනවා ඔස්ට්‍රේලියානු ජන සමාජයේ ආකල්පත් යම් කිසි ආකාරයක වෙනස් තැනක තියෙන්න පුළුවන් කියලා. ඔබට මොකද හිතෙන්නේ?
ඔව්, ඒ කියන්නේ අපි දැන් මේ අසල්වැසි නව ශ්‍රීලන්තය මේ මෑතකදී සමකාමී විවාහය නීතිගත කරනවා. ජනමත විචාර මොනවටවත් යන්නේ නැතුව පාර්ලිමේන්තුව තුළ ජර්මනි නීතිගත කරනවා. මේ වගේ අපි වගේ බටහිර දියුණු රටවල් ගොඩක් එහෙම නීතිගත කරලා තියෙනවා. එතකොට ඇයි අපි අද මේ වෙනකොට තැපැල් මේ සමීක්ෂණයක් දක්වා පහළ වැටිලා තියෙන්නේ කියන එක හැවුවොත් මං හිතන්නේ අපි යම් යම් අවස්ථාවල දේශපාලනිකව අනිකුත් බටහිර රටවල වඩා පිටිපස්සෙන් ඉන්නවා කියන එක මට හිතෙනවා. අපි දන්නවා මේ මේ අපේ රටට මේ කාන්තා මේ නායිකාවක් හම්බෙන්නේ ඉතාමත් මෑතකදී. අනික රටවල් හැමෝට හැම කෙනෙකුටම කාන්තා නායිකාව ගොඩක් කල් ඉඳලා තියෙද්දි අපිට ජූලියා ගිලාඩ් අගමැති වෙන්නේ ඉතාම මෑත කාලයකදී. ඒ වගේම කාන්තා පිරිමි වැටුප් ගෙවීම අතර අදටත් විශාල විෂමතාවයක් තියෙනවා. ඉතින් මෙහෙම අපේ පසුගාමිත්වයක් තියෙනවා පැහැදිලිවම. ඒ වගේම අපි ඔය කොච්චර කිව්වත් මෙහෙම ප්‍රසිද්ධියේ පිළිගන්නවා කියලා ඇත්තටම නොයෙකුත් සමීක්ෂණ මගින් පෙනිලා තියෙනවා බොහෝ සමකාමී පිරිස් ප්‍රසිද්ධිය පිළිගන්නේ නැහැ කියලා. ප්‍රයිඩ් ඉන් ඩිවර්සිටි කියන ජාතික ආයතනය මගින් කරන ලද සමීක්ෂණයක අනුව ඔස්ට්‍රේලියා වැඩපොළවල සමකාමී 3 දෙනෙක්ගෙන් දෙන්නෙක්ම කියනවා වැඩපොළේදී තමන්ගේ මේ ලිංගිකත්වය ගැන කතා කිරීමට බයයි. ඒකට හේතුව අසමාන විදිහට සැලකුම් ලබයි කියන එක මත. ඒ අනුව වැඩපොළවලක බොහෝ දෙනෙක් ඉන්නවා තමන්ගේ ලිංගිකත්වය ප්‍රකාශ නොකර. එතකොට අපි සමහර වෙලාවට බබල් එකක ඉන්න පුළුවන් ඩිස්ට්‍රික්ට්. ඒ කියන්නේ ඔයා මාධ්‍ය ආයතනයක ඉන්නවා, මම රජයේ ඉතාමත්ම මේ ආරක්ෂා සහිත වැඩපළක රැකියාව කරනවා. අපිට ආරක්ෂාව තියෙනවා සහ අපිට අපේ දේවල් දේශපාලනික මත හෝ ලිංගිකත්වයේ සම්බන්ධ මත හෝ අපේ පුද්ගලිකත්වයේ ප්‍රකාශ කරන්න බය නැහැ. හැබැයි ඇතැම් වැඩපළවල තියෙනවා ඒක ඒ தත්ත්වේ නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ ඔය ගොඩනැගිලි ඉදිකිරීම වගේ ශ්‍රමිකයන් සම්බන්ධයෙන් වැඩ කරන තැන්වල මේ වගේ ප්‍රසිද්ධියේ දේවල් කතා කරන්න බැරි සමාජ තත්ත්වය වෙනස්. ඒ වගේ තැනක කාන්තාවට වැඩ කරන්න අමාරුනේ ඔස්ට්‍රේලියාව වුණත්, අපි ඒක දන්නවානේ. එතකොට මම මේවා කියන්නේ අත්දැකීම නැතුව, මොකද මම මේ උපදේශන කටයුතු කරලා තියෙනවා අවුරුදු 15කට ආසන්න කාලයක්. වැඩපොළවල සිදුවෙන වෙනස්කම් ඩිස්ක්‍රිමිනේෂන් සම්බන්ධයෙන් වෙනස්කම් සැලකීම සම්බන්ධයෙන් මම කියන්නේ මේ මත පිටින් තියෙන දෙම නෙමෙයි ඇත්තටම අභ්‍යන්තරයේ තියෙන එක වැඩපොළේ හැටියට පාසලේ හැටියට භූගෝලීය පැපිහිටීමේ හැටියට වෙනස් වෙනවා. සාම්ප්‍රදායික මතදරන පිරිසක් ඔස්ට්‍රේලියාවේ තාමත් සිටිනවා. එතකොට ඒ පිරිස තමා කියන්නේ මේ මේ සමකාමී විවාහයන් නීතිගත නොකළ යුතුයි කියලා. ඒ පිරිසට විශාල බලයක් සමහර වෙලාවට තියෙන්න පුළුවන්. අනික් අතට මෑතකදී කරලා තියෙන සමීක්ෂණ අනුව ඔස්ට්‍රේලියාවේ 72% සමකාමී විවාහය නීතිගත කිරීමට සහාය පළ කරලා තියෙනවා. ඒගොල්ලන්ගෙන් 90%ක්ම තරුණ තරුණියන්. එතකොට මේ ආකාරයට නව පරපුරේ ආකල්ප වෙනස් වීගෙන යනවා.
හොඳයි, දැන් අපි ඇත්තටම මේ ශ්‍රී ලාංකීය ජන සමාජයේ ආකල්ප පිළිබඳවත් ටිකක් විමසා බැලුවොතින් හොඳයි කියලා මට හිතෙනවා. විසා, දැන් අපි සංක්‍රමණිකයන් විදිහට ශ්‍රී ලංකාව ඉඳන් මෙහාට එනකොට අපි අත්විඳලාවේ සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයක් ශ්‍රී ලංකාව තුළ මේ සමකාමී පුද්ගලයන් සම්බන්ධව. අපි දන්නවා, අපි අහලා තියෙනවා සමහරවිට අපි ඇතැම් පුද්ගල මෙහි ආපු අය අත්විඳලත් ඇති බොහෝ තාඩන පීඩනවලට, අවමානයන්ට, කොන් කිරීම වලට ලක්වෙන පිරිසක් තමයි ශ්‍රී ලංකාවේ මේ සමලිංගික පුද්ගලයන්. ඒකට ලංකාවේ තියෙන නීති තත්වයක් බලපානවා. ඇත්තටම සමලිංගික ක්‍රියාකාරකමක් හසුවීම ලංකාවේ සාපරාධී අපරාධයක් විදිහට සැලකෙන්නේ. මේක සුද්දාගේ නීති යටතේ ඒ කාලේ ඉඳන් ආපු 1800 ගණන් වල ස්ථාපිත වුණු නීති. දැන් සුද්දාගේ රටෙත් මේවා වෙනස් කළා. නමුත් ලංකාව වගේ මේ දකුණු ආසියාතික කලාපයේ රටවල් තාමත් ඒවා මේන්ටේන් කරනවා, තාමත් ඒවා පරිහරණය කරනවා කියන කතාවත් අපිට ලංකාව තුළදී අහන්නට ලැබුණා. මේ සියලුම කාරණා අපි සමුච්චයක් විදිහට ගත්තොතින් විසා ලංකාවේ ඉඳන් මෙහෙට ආපු අපේ ශ්‍රී ලාංකීය ජන ප්‍රජාව තුළ ලංකාවේ තිබිච්ච ආකල්ප සහය පරිසරයත් එක්ක කොයි වගේ මත වෙනස් වීමකට ලක් වෙලා තියෙනවා කියලා ඔබ දකිනවද අපේ ජන සමාජය තුළ, මේ ඔස්ට්‍රේලියාවේ අපේ සිංහල ජන සමාජය තුළ?
දැන් මම ප්‍රසිද්ධියේ සමකාමීත්වය සම්බන්ධයෙන් කතා කරන කෙනෙක් නිසා මට ඒ සම්බන්ධයේ විරුද්ධ ආකල්ප ප්‍රකාශ කරන්න ගොඩක් කෙනෙක් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා මට
ඒක ප්‍රායෝගික තත්ත්වයක් නේද?
ඔව් ඔව්, ප්‍රායෝගික තත්ත්වයක්. සහ ඉතින් මම ඒ සම්බන්ධයෙන් කතා කරොත් මම ඉතාමත් දීර්ඝ සාකච්ඡාවකට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් කතිකාවක් ඇති කරනවා. ඉතින් එහෙම මට කෙලින්ම කතා කරන්න හම්බෙලා තියෙන ඉඩකඩ අඩුයි. හැබැයි දැන් ලෝකේ කොහේ වුණත් සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් කරලා තියෙන පර්යේෂණ වලට අනුව ඒගොල්ලන්ට ඒගොල්ලෝ මේ හැම පර්යේෂකයෙක්ම වගේම කියන්නේ සංක්‍රමණික ජනතාව තමන්ගේ මවබිමෙන් අරගෙන එන වටිනාකම් වලට දැඩිව ඒව ඇලිලා ඉන්නවා. ඒව අතාරින්නේ නැහැ. ඒව අතාරින්නේ නැති ප්‍රමාණය කොච්චරද කියලා කියනවා නම් අවුරුදු 10කට 15කට පස්සේ ඒගොල්ලන් ආපහු මවබිමට යනකොට මවබිමේ මිනිස්සුන්ගේ ආකල්පය කොච්චර වෙනස් වෙලාද, ඒගොල්ලෝ කොච්චර ඉදිරිගාමී වෙලාද කියලා පුදුමයටපත් වෙලා ඒක ප්‍රතික්ෂේප කරන තත්ත්වයට ඒගොල්ලෝපත් වෙනවා. දැන් මම මේක දැකලා තියෙනවා ලංකාවේ සිංහල සහ දෙමළ සමාජයේ ඒගොල්ලෝ යම් කිසි වටිනාකම් අරගෙන එනවා එනකොට ඇවිල්ලා ඒ වටිනාකම් මෙහෙ මේ පවත්වාගෙන යන දැඩි උත්සාහයක් දරනවා. ඒ නිසාම තමන්ගේ දරුවන් සම්බන්ධ අතරත් නොයෙකුත් ආකාරයේ අඩදබර වීම වෙනවා. මොකද මේ අපේ අහවල් දේ තමයි අපේ සංස්කෘතිය කියලා නිර්වචනය කරන්නේ යෑමේදී. නමුත් ඔවුන් අවුරුදු 10කට 15කට පස්සේ ලංකාවට ගියාම දකිනවා ලංකාව කොච්චර වෙනස් වෙලාද කියලා. සමහරවිට බොහෝ විට මේ සමකාමීත්වය සම්බන්ධයෙන් ලාංකික ප්‍රජාව පසුගාමී අදහස් දරන අය ඉන්න පුළුවන් වැඩි වශයෙන්. ලාංකිකයන් විතරක් නෙවෙයි, යුරෝපියානු සම්භාවයක් ඇති ඔස්ට්‍රේලියානුවන් හිතන් පිටතට පිළිගන්න සූදානම් තමන්ගේ වැඩපොලේ සිටින හෝ තමන් සමග එකට ඉගෙන ගන්න සමකාමී පුද්ගලයන් සමාන කෙනෙක් හැටියට. නමුත් ඒක ඇතුළේදී තමන්ගේ පවුලේ ඇතුළේ සිදුනහම ඔවුන් බරපතල අර්බුදයකට මුහුණ දෙනවා. කොහේ වුණත් කමන්නේ අපේ ගෙදර මගේ පවුල ඇතුළේ එහෙම දෙයක් වෙන්න බෑ කියන තැනට ඔවුන් පත් වෙනවා. එයන පිටතට ඉතාමත් ප්‍රගතිශීලී අදහස් ඉදිරිපත් කරන අය ඇතුළේදී ඒක ඉදිරිපත් කරන්නේ නැහැ. ඒක බලපානවා මේ සංක්‍රමණික සමාජවලට. මට හිතෙන්නේ ලංකාවේ සමාජයටත් ඒක බලපාන. මම දන්නවා විශේෂම සිඩ්නි වල මම දන්න අය මේ ලංකාවේ මේ මේ ඉන්න සමකාමී පුද්ගලයන් ඔවුන් තමන්ගේ ප්‍රජාව අතෑරලා නගර මැදට පැමිණෙනවා. නගර මැදට පැමිණලා ඒ තමන්ගේ මේ ප්‍රජාවගෙන් ඉවත් වෙලා නගර මැදේ තමන්ට නිදහස භුක්ති විඳින්න පුළුවන් තැනක සිටිනවා. ඒගොල්ලෝ මේ සිංහල හෝ දෙමළ ජනතාව වාසනය කරන සිඩ්නි වල නගරවලට ගිහිල්ලා හිටියොත් එහිදී නොයෙකුත් ආකාරයේ පීඩන අත්විඳින්න වෙයි, ඒවා ගමට ආරංචි වෙයි කියන බය තියෙනවා. ඕක තමයි මට හිතෙන්නේ මෙහි තියෙන தත්ත්වය. ලංකාවේ තියෙන தත්ත්වය අනුව බැලුවොත් ලංකාවේ අපි හිතුවටදී ඉස්සරහට ගිහිමක් ගිහින් තියෙනවා. නීතිය අනුව ඒක අපරාධයක්. ඒව එහෙම තියෙද්දි සහ ඒක අපරාධයක් හැටියට තියෙද්දි ලංකාවේ මම චිත්‍රපටයක් හදලා තිනා ඒක තහනම් වෙන්නේ. ඒක ප්‍රසිද්ධ මහජන ප්‍රදර්ශනයට ලක් වෙනවා. ඒ සම්බන්ධයෙන් තාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඊට අමතරව ඒ සම්බන්ධයෙන් මම ප්‍රසිද්ධිය කතා කරනවා, මට කිසි විදිහට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මේ මෑත කාලයකදී ගංවලින් සිටින තරුණ පිරිස් ප්‍රසිද්ධියේ තමන්ගේ සමකාමීත්වය ගැන කතා කරන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම ඕකේ අනිත් පැති තියෙනවා, ඒගොල්ලෝ විශාල කාලයක් පිටනොරලක් වෙනවා, රැකියාවෙන් දොස්තර මේ එළිය තියාන තැන් තියෙනවා, එහෙම දේවලුත් වෙලා තියෙනවා. නමුත් මේ අපි හිතන තරම්ම පසුගාමී සමාජයක්ම නෙවෙයි ලංකාවේ තියෙන්නේ. ඒව සම්බන්ධ පිළිගැනීමක් තියෙන පුද්ගලයන් ලංකාවේ සිටිනවා.
ඔව්, දැන් ඇත්තටම මේක ඇත්තටම මේ ප්‍රායෝගික වශයෙන් මට අපේ ජන සමාජයෙන්ම අහන්නට ලැබුණු කතාවක් නිසා දැන් ඔබ ඔය කරුණු පැහැදිලි කරද්දි මට හිතෙනවා ඒකත් ඍජුව විමසීම වටිනවා කියලා. දැන් අපේ ජන සමාජයේ එක්තරා කොට්ටාශයක් තුළ යම්කිසි වූ විශ්වාසයක් තියෙනවා මේ සමලිංගික පුද්ගලයන්ට, සමකාමී පුද්ගලයන්ට විවාහ නීතිය මේ රට තුළ ලබා දීම සම්බන්ධව. ඒක මං හිතන්නේ සංස්කෘතිකමය වශයෙන් ඔවුන් ලැබපු අත්දැකීමත් එක්ක ඔවුන් ප්‍රකාශ කරන දෙයක් වෙන්නට ඕනේ. කොහොමද ඔවුන් කියන්නේ? ස්වාභාවිකව ජෛව විද්‍යානුකූලව මේ ලෝකයට ජීවීන් බිහි කිරීම සඳහා ගැහණියෙකු සහ පුරුෂයෙකු කියන සත්ත්ව කොට්ටාස දෙකක් නිර්මාණය කරලා තියෙනවා. මේ මනුස්ස කොට්ටාස දෙකට යම්කිසි වූ ස්වභාව ධර්මයෙන් අයිතියක් තියෙනවා. එකට ජීවත් වෙලා දරුවෝ හදන්න, ඒකේ අග්‍රප්‍රතිඵලයේ විදිහට ඔවුන් දකින විවාහය. ඒකත් මනුෂ්‍ය කොට්ටාසයක් විසින් නීත්‍යානුකූලව ශිෂ්ට සමාජයක් ඇති කිරීම උදෙසා හදපු ක්‍රමෝපායක්. අපි ඒක දන්නවා. ඔවුන් කියන්නේ, හරි, එහෙමනම් ස්වභාව ධර්ම විසින් ලබා දුන්න මේ ගැහණිය සහ මිනිසා කියන දෙදෙනාට විවාහ වීමේ අයිතිය තියෙනවා. නමුත් අපි පිළිගන්නවා මේ වගේ සමකාමී පුද්ගලයන් සතුවත් යම් කිසි වූ අයිතියක් තියෙනවා කියලා. හැබැයි ඔවුන්ට චාරිත්‍රානුකූලව විවාහයක් ගන්න බෑ. ඔවුන්ට එකට ඉන්න පුළුවන්. නීත්‍යානුකූලව අයිතිය ලැබෙන්නත් ඕනි, සමාජයෙන් පිළිගන්නත් ඕනි. නමුත් අර විවාහය කියන උතුම් සංකල්පයේ තියෙන්න ඕනි ස්වභාව ධර්මෙන් ගැහණියෙකු සහ පුරිමයෙකු කියලා නිර්මිත පුද්ගලයන් දෙදෙනෙකු අතර පමණයි කියන විශ්වාසයක් තියෙනවා. දැන් ඔබට මොකද හිතෙන්නේ මේ සම්බන්ධව?
අපේ ස්වභාව ධර්මයේ කියන කාරණය බැලුවොත්, ඒ ස්වභාව ධර්මයට අනුව විවාහ විය යුතු නම් තමන්ගේ වර්ගය බෝ කිරීම සඳහා එතකොට අපිට අහන්න සිද්ධ වෙනවා විවාහ වෙලා දරුවන් හදන්නේ නැති අය. එතකොට ඒගොල්ලන් පරිදිත්තම ස්වභාව ධර්මය අනුව සිද්ධ කරන්නේ. එහෙමනම් අපිට බල කරන්න සිද්ධ වෙනවාද විවාහ වෙච්චාට දරුවන් හදන්න කියලා? ඉතින් මේ ඒ වගේම දැන් සමාජ විද්‍යාඥයන් කරලා තියෙන පර්යේෂණ වලට අනුව පෙනී ගිහින් තියෙන කාරණයක් තමයි සමකාමී මව්පියන්ගේ දරුවන් අනෙක් මව්පියන්ගේ දරුවන්ට වඩා වෙනසක් නැහැ. ඒගොල්ලෝ අර වගේම කිසිම අර්බුදයක් නැතුව හොඳ ජීවිත ගත කරනවා, හොඳට වැඩෙනවා. ස්වභාව ධර්මයේ කියන කාරණේ විද්‍යාත්මක සොයා ගැනීම සහ සාක්ෂි මතය බලන්න ඕනේ. ඉතින් එහෙම බැලුවාම සමකාමී පුද්ගලයන් කියන්නේ ස්වභාවිකම යම් යම් ජාන හේතු මත මේ තමන්ගේ ලිංගික අත්දැකීම් දරන කෙනෙකුටම ආකර්ෂණය වෙන සරාගී හැඟීම් තියෙන ලිංගික හැඟීම් තියෙන පුද්ගලයන් හැටියට පෙන්ලා තියෙනවා. ඒ අනුව ස්වභාව ධර්මයන් උන්ට විවාහ වීමේ අයිතිය නැති කිරීමට තර්කයක් ගෙන එන්න බෑ කියලා තමයි මම නම් කියන්නේ. දැන් ස්වභාව ධර්මයෙන් මිනිස්සු කළු වෙලා තියෙන්නේ, සුදු වෙලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන් සම්බන්ධයෙන් කළු සුදු අය සම්බන්ධයෙන් එහෙම නීතියක් ගන්න පුළුවන්ද? කළු කෙනෙකුට සුදු කෙනෙකු විවාහ වෙන්න බෑ කියලා. අපි ඒක අතහැරලා මෙතෙන්ට ආවනම් අපිට පුළුවන් වෙන්න ඕනේ නේද සමකාමී පුද්ගලයන්ට විවාහ වෙන්න අයිතිය ලැබෙන්න ඕනේ කියලා. ස්වභාවිකත්වයේ පිළිබඳව යම් කිසි කෙනෙක් කරන විශ්වාසය, එහෙම නැත්නම් ආගමික විශ්වාසයක් හෝ වෙනත් විශ්වාසයක් මත බහුතරයක් විසින් තව සුළුතරයකට යම් කිසි අයිතිවාසිකමක් ලැබිය නොයුතුයි කියන එක සාධාරණද? අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය තුළ සිදුවේ යුත්තේ බහුතරයක් විසින් තන්ත්‍රය පාවිච්චි කරලා සුළුතරයේ අයිතිවාසිකම් කප්පාදු කිරීම නෙවෙයි, සුළුතරයේ ආරක්ෂා කිරීමයි. එහෙම අයිතිවාසිකම් කප්පාදු කරහම වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටෙනවා. ඒ නිසා දියුණු ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් පවත්වාගෙන යන නම් අපි විසින් කළ යුතු වන්නේ අනික් මිනිස්සුන්ට තියෙන අයිති ආරක්ෂා කරලා දීම. ඒ අයිති ආරක්ෂා කරලා දෙන්න නම් අපි ස්වභාව ධර්මයේ සම්බන්ධයෙන් හෝ ආගමික සම්බන්ධයෙන් හෝ සංස්කෘතික සම්බන්ධයෙන් හෝ තර්ක ගේන්නේ නැතුව අපි බලන්න ඕනේ සමකාමී පුද්ගලයන්ට ආදරය කරන අයිතිවාසිකමක් තියෙනවද කියලා. ඔවුන්ට ආදරය කරන කෙනාව ඔවුන්ට විවාහ කරගන්න අයිතිවාසිකමක් තියෙනවද කියලා.
හොඳයි විසා, මේ සාකච්ඡාව අවසන් කරන්නට මම දැනගන්නට කැමති වත්මන් රජය මේක නීත්‍යානුකූල කිරීමට මේ තරම් වෙහෙසෙන්නේ ඇයි කියන කාරණාව සම්බන්ධයෙන්. අපි දන්නවා සන්ධාන රජය යම් කිසි වූ ඡන්ද පුරුන්දුවක් ලබා දුන්නා, ජනමතය විමසලා ඉන් අනතුරුව මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට ක්‍රියා කරනවා කියලා. නමුත් පාර්ලිමේන්තුව තුලින්ම ඒක ව්‍යර්ථ වෙලා ගියා. ඉන් අනතුරුව තමයි ඔවුන් මේ තැපැල් සමීක්ෂණයක් කරා යොමු වුණේ. දැන් ඇත්තටම මේ රජය මොකද මේකට මේ තරම් වෙහෙසෙන්නේ කියන කාරණාවත් යම් කිසි පුද්ගලයෙකුට ඇති වෙන්න පුළුවන්. මොකක්ද රජයේ පරමාර්ථය විය හැක්කේ?
දැන් දිලෘෂි ඔයා කීවා වගේ මට හිතෙන්නේ ඇත්තටම මේක නීත්‍යානුකූල නොකර සිටීමට රජය වෙහෙසෙන්නේ කියන එක මට
හිතෙන්නේ.
මොකද ඒ නිසා තමයි 1961 විවාහ පනත 2004 සංශෝධනය කරනවා. ඊට කලින් ඔස්ට්‍රේලියාවේ මේ විවාහය කිනි සම්බන්ධයෙන් නිර්වචනයක් තිබුණේ නැහැ. ජොන් හාවර්ඩ් ආණ්ඩුවෙන් ඒක නිර්වචනය කරලා ඉවරලා ඒක සමකාමීන්ට පාවිච්චි කරන්න බැරි වෙන විදිහට වෙනස් කරනවා. ඊට පස්සේ දැන් ගේනවා තැපැල් සමීක්ෂණය. තැපැල් සමීක්ෂණය කියලා කියන්නේ තර වගේ දෙයක්. මොකද තරුණේ සමකාම විවාහ වලට බැදීම සහයෝගය දක්වන තරුණයන් තැපැල් සමීක්ෂණ වලට එච්චර මේ සම්බන්ධ වෙන්නේ නැහැ කියලා මේ පරීක්ෂණ වගේ සොයාගෙන තියෙනවා. ඒගොල්ලෝ මේ මොබයිල් ෆෝන්ස් වල ඉන්න පිරිස. ජීවිතේ මුද්‍රයක් අලවලා නැහැ කියලා කියනවා සමහර අය. ඉතින් මේ වගේ හේතු මත මේ අපිට පේන්නේ වැඩියෙන්ම මේක නීතිගත නොකර ඉන්න පුළුවන් හැම දෙයක්ම රජයේ විසින් කරනවා කියන එක මිසක් නීතිගත කරන්න උත්සාහ කරනවා කියන එක නෙවෙයි. හැබැයි මේ පාර්ලිමේන්තු තුල විශාල පිරිසක් ඉන්නවා මේක නීතිගත කරන්න ඕනයි කියන පැන. ඒ කියන්නේ ප්‍රසිද්ධියේ කතා කරනවා ලිබරල් ලේබර් දෙපක්ෂය, මේ වගේම විශේෂයෙන්ම ග්‍රීන්ස් පක්ෂය, පක්ෂ තුනේම මේ පිරිස් ඉන්නවා මේක නීතිගත කරන්න ඕනේ කියන තැන.
හැබැයි විසා මේක මේ සෙනෙට් එකේදී පරාජයටපත් වුණා නේද? දැන් එතකොට ආණ්ඩුවට තිබුණා නේ, වත්මන් රජයට තිබුණා නේ, එතනින් මේක ඉවරයක් කළා දාන්න. හරි, අපි ඡන්ද පොරොන්දුවක් දුන්නා පාර්ලිමේන්තුවේදී මේ බිල් එක පරාජයටපත් වුණා. දැන් ඒක එතනින් ඉවරයි කියලා උන්ට එතනින් ඒක ඉවර කරන්න තිබුණා නේ. ඒ උන් තැපැල් සමීක්ෂණයකට
යන්නේ. ඒකට හේතුව තමයි ලිබරල් පක්ෂය තුලම ඉන්නවා පිරිසක් මේ සමකාමී විවාහ වෙනින් පිළි සිටින අය. එතකොට කැබිනට් එකට සිද්ධ වෙන ඒ සම්බන්ධයෙන් මොනවහරි කරන්න. ඉතින් දැන් අර මම කලින් තර්ක කරා වගේ මේ මේ කරන දේවල් වලින් කෙරෙන්නේ මොනවහරි කරලා තේරෙනවා මේක අසාර්ථක කිරීමේ උවමනාව නිසා මේක සාර්ථකව නීතිගත කිරීමේ උවමනාවක් තියෙනවා කියන එක නෙවෙයි පේන්නේ. මමද ඇතුළු සමකාමී විවාහ සම්බන්ධයෙන් පෙනී සිටින බොහෝ දෙනෙකුගේ මතය තමයි මේක මම මේ ප්‍රකාශ කරන්නේ. අනික් අතට මේ සමකාමී විවාහය පිළිගන්නවා කියලා කියන්නේ අපි අනිකුත් දියුණු බටහිර රටවල් අතරට මානව හිමිකම් සම්බන්ධ එක ලෙවල් එකට එනවා. එතකොට පිට රටවල මේ සමකාමී විවාහ අපේ රටේ පිළිගන්න පුළුවන් වෙනවා.
ඔව්, දැන් විසාකේස, එතකොට දැන් තවත් ප්‍රශ්නයක් එනවා. දැන් රජයට මේ ප්‍රයොරිටයිස් කරන්න ඕනේ, මූලිකත්වය ලබා දෙන්න ඕනේ, මේකද මීට වඩා දේවල් නැද්ද කියන ප්‍රශ්නෙත් අපිට සමාජයෙන් ඇහෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ රටේ ස්වදේශික ජනතාවගේ අයිතීන් ව්‍යවස්ථානුකූලව පිළිගැනීම හා සම්බන්ධව තෝ වගේ ජනමත විචාරණයක් පිළිබඳව කතාවක් ආවා. ඒකත් දැන් 1960 ගණන් වල සිට තාමත් කල් දමමින් පවතින අර බාලගිරි දෝෂය වගේ තත්වයකට පත් වෙලා තියෙනවා. ඒකට ඔවුන් මේ රටේ මුල් පදිංචිකරුවන්. මේ පස්සේ ආපු කට්ටිය ඇවිල්ලා ඒ ජනතාවගේ අයිතිය ව්‍යවස්ථානුකූලවත් පිළිගන්න බැරි තත්වයක ඉන්නකොට එවැනි වූ ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් කැප වෙන්නේ නැතුව මොකද්ද මේ මිලියන 100 ගණක් වේදම් කරන් මේකද අවශ්‍යතාවය කියන පිරිසකුත් ඉන්නවා මේ අපේ ජන සමාජයේ. මොකද ඔබට හිතෙන්නේ?
ඔව්, පැහැදිලිව මිලියන 122 වියදම් කිරීම නම් අනවශ්‍යයි. මොකද ඒක පාර්ලිමේන්තු පනතකේ සම්මත කරන්න පුළුවන් ඉතාමත්ම සුළු කාරණයක්. ඇත්තටම සම්මත කරන්න තියෙන්නේ 2004 කරපු වෙනස්කම. ඒ කියන්නේ පරණ නීතිය තිබුණා නම් මේ රෙජිස්ට්‍රි එකට සමකාමී විවාහය තුලත් කිරීම විතරයි කරන්න තියෙන්නේ. දෙලොක්ෂ මම කියන්නේ මේ අපි මේ කතා කරන්නේ සුළුතර පිරිස් ගැනනේ. එතකොට ඇබ්‍රිජිනල් කියලා කියන්නේ සුළුතර කොටසක්, ශ්‍රී ලාංකිකයෝ සංක්‍රමණිකයන් කියන්නේ සුළුතර කොටසක්, කරනාගතයන් කියන්නේ සුළුතර කොටසක්, ආබාධිත අය ඒ කියන්නේ යම් යම් ශාරීරික හෝ මානසික ආබාධ තියෙන අය සුළුතර කොටසක්. එතකොට මේ හැමෝගෙම ප්‍රශ්න අපිට දූරාවලියක තීතරන්න බෑ. මුලින්ම අපි කාන්තා හිංසනය නවත්තන්න ඕනේ, ඊට පස්සේ අපි සමකාමී හිංසනය නවත්තන්න ඕනේ, ඊට පස්සේ අපි සංක්‍රමණිකයන්ට ඇතිව සිදුවෙන අසාධාරණකම් නවත්තන්න ඕනේ. මෙහෙම දූරාවලියකට ගිහිල්ලා මානව හිමිකම් ප්‍රශ්නය විසඳන්න බෑ. මානව හිමිකම් හෝ නීතිය මෙහෙම දූරාවලිය පිළිගන්නේ නැහැ. එතකොට ඔස්ට්‍රේලියාවේ නීතියවත් ජාත්‍යන්තර නීතියවත් මානව හිමිකම් පිළිබඳ කිසිම ප්‍රඥප්තියක්වත් දූරාවලියක් පිළිගන්නේ නැහැ. මේ හැම දෙයක්ම එක තත්ත්වයේ පවතී යුතුයි. එතකොට රජයක් විසින් සිදු කළ යුතු වන්නේ මේ හැම සුළුතරයකම සමානාත්මතාවය ආරක්ෂා කිරීම. එතකොට අපි තර්ක කරනවා නම් මේකට වඩා වැදගත් දේවල් තියෙනවා. ඒක තමයි අරක කියලා අපි අර පරණ කතාවටම යනවා. ඒ කියන්නේ බහුතරය තීරණය කරනවා ආ වැදගත්ම සුළුතරය කවුද, අපි ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ මුලින් විසඳමු, ඊට පස්සේ අපි අනිත් ප්‍රශ්න වලට යන්න. ඒ එහෙම කරන්න යන්නේ ඒක ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කියන තමයි මම තර්ක කරන්නේ.
හොඳයි ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්, බොහොම සූතිවන්ත වෙනවා SBS සිංහල ගුවන්විදුලියට මේ කාලීන මාතෘකාව හා සම්බන්ධව විවිධ දෘෂ්ටි කෝණවලින් ඔබ සතුව තියෙන දැනුම අපේ ජන සමාජයට බෙදා දීමට, අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව අපි ඔබට ස්තුතිය පළ කරමින් සමුදෙනා. බොහොම ස්තුතියි, ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂ, බොහොම ස්තුතියි SBS එකට.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.